ස්කන්ධ වශයෙන් හඳුනනකො ලෝකයේම ධාතු වශයෙන් හඳුනන ක්‍රමයකුත් තියෙනවා. ආයතන වශයෙන් හඳුනන ක්‍රමයකුත් තියෙනවා. පරිච්ඡම උපාද වශයෙන් හඳුනන ක්‍රමයකුත් තියෙනවා. මේ තෙබඳු ආකාරයෙන් හරි හඳුනනකොට මේ ලෝකයේට අයිති දේවල් තමයි ඔකින් කියවෙන්නේ. ස්කන්ධ ලෝකය කියලා පෙන්නපු හරියම තමයි ධාතු ලෝකය කිව්වත් අහු වෙලා තියෙන්නේ. ආයතන ලෝකය කිව්වත් අහු වෙලා තියෙන්නේ ওই ටිකමයි. පරිච්ඡම උපාදයේ ලෝකයේ කොට නැගීම කියලා අහු වෙලා තියෙන්නේ ওই ටිකමයි. තමන්ට ගැළපෙන තමන්ට ගෝචර වෙන ක්‍රමයකින් ස්කන්ධ ධාතු ආයතන පරිච්ඡම උපාද ආදී ක්‍රමයකින් ලෝකයට අයිති දේ තෝරා ගන්නවා. එතකොට දකින්නවා සජීවී අජීවී වශයෙන් ලෝකයට අයිති මෙයින් එහා තවත් දෙයක් කියන්න නැහැ මේ විතර කොටු වෙලා තියෙන කියා දකින්නවා. ඒ සියල්ලම අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් තේරුම් ගන්නවා. මෙන්න මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තේරුම් ගත්තට පස්සේ හරියට වැටහුණා නම් ඒක ඥාන අවබෝධයක්. ඉලක්කන තෝරා ගන්න. ඒ ටික වැටුණා නම් මේ ලෝකේ අසාරයි කියලා තීරණයක් එනවා ප්‍රඥාවේ තීරණය. මේ ලෝකේ අල්ලංග හරවක් දෙයක් නැහැ. සාරප්පේක නම් නෙමෙයි මේ සැරිසරන්නේ. ලෝකෙට ආදි කොතන කොවිදයක් අරගන්න බැලුවා කවුරු වුණත් කෙබඳු තත්ත්වයකටපත් වුණත් අසාරත්වයක් මිසක් ඒවැය ගන්න සාරත්වයක් නැහැ කියලා දකින්න නෝනක් පහළ වෙනවා. ඒ ලෝකෙට ආйти දේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා. අනිත්‍ය වශයෙන් වැටුණා නම් දුක්ඛ වශයෙන් වැටුණා නම් අනාත්ම වශයෙන් වැටුණා යථා ධර්මයක් වැටුණා විතර විපෘතියක් වැටුණා වෙන්නේ නැහැ. එතකොටම දෘෂ්ටිය සම්මාදිට්ඨි වෙනවා. ඊට පස්සේ ඔහු කවදාවත් නිත්‍යයි සුඛයි ආත්මයි කියලා කල්පනා කරන විපෘති කල්පනාවකින් ලෝකය ගැන බලන්නේ නැහැ. බලන්න ක්‍රමයක් නැහැ. ඇත්ත දැක්කාට පස්සේ ගණනක් හදලා ගණනේ උත්තරේ ආවනම් ගණන් හදන ක්‍රමයේ වැටහිලා එයා එකතු කරන ගණනක් හදලා ළමයා පුංචි ළමයාට හරි ගමන් නැහැ. එයා එකතු කරලා හිටන් 3යි 2යි එකතු කරලා 5යි කියලා උත්තරේ එන හැටි පුංචි ළමයා දැක්කනම් දැනගත්තා නම් ඊට පස්සේ කවදාවත් 3යි 2යි 6 වෙන්නේ නැද්ද? 7 වෙන්නේ නැද්ද? 8 හැම වෙන්නේ බැයිද? මෙහෙම ප්‍රශ්නයක් එන්නේ නැහැ. මොකද හේතුව න්‍යාය ධර්මයට අනුකූලව ගණන් හදන ක්‍රමයේ දැකලා ඒ ක්‍රමයට පිළිතුර දැකලා අධ්‍යක්ෂණය ලැබුවාට පස්සේ 3යි 2යි 10යි කියන හැම එහෙම එකක් එන්නේ නැහැ. එහෙම උත්තරයක් කවුරු හරි දුන්නොත් දුන්න මොහොතේම තේරෙනවා කේ වැරදි කියලා. න්‍යාය ධර්මවල උත්තරයයි දෙන්නේ නැහැ කියලා. ඒ උත්තරේ වැරදි කියන නිගමනය කරන්න පුළුවන්. මෙන්න වගේ අනිත්‍යයි කියන එක දුක්ඛයි කියන එක අනාත්මයි කියන එක න්‍යාය අනුකූලව වැටහුණාට පස්සේ කවුරු හරි මොන විදිහෙන් කිව්වත් නිත්‍යයි සුඛයි ආත්මයි කියන දෘෂ්ටියෙන් කිව්වොත් මොන දෙයක් ගැන හරි. ඒක ධර්මේ නන් නෙමෙයි ඒක වැරදි කියලා වටහා ගන්නවා ඒ මොහොතේ. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන මෙන්න මේ විදිහට ගෝචර වෙලා තියෙන නම් ඒ කියපු දෙයක් ලෝකේ තියෙන දේවල් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක. ඒක ධර්මානුකූලයි කියලා වැටහෙනවා. එහෙනම් ගත යුතු තීරණය මොකද කියලා බලනකොට ඒ තුල සැරිසැරීමෙන් නම් කවදාවත් සැනසුමක් නැහැ කියන එක වැටහෙනවා. කවදා හරි ඒකේ මිදුණාට දුකෙන් නිදහස් කියලා වැටහෙනවා. ඔන්න ඒ ටික වැටුණාන් දුක්ඛාර සත්‍ය දුක්ඛ සමුදාය සත්‍ය වැටහිලා දුක්ඛ නිරෝධාර සත්‍ය නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය කියන චතුරාර්ය සත්‍ය පිළිබඳ දර්ශන ඥානයේ පහළ වෙයි. මෙන්න මේ පහළ වෙච්ච එක නරකිනා දහම් ඇස ලැබුණා කියලා. නැලා සෝවාන් ඵලයටපත් වුණා. ඒ බුද්ධිලා මොන විදිය කිවන් ලෝකෙ පිළිබඳ තිබෙන පෙර තිබුණ දහම් දැනීම නිසා තිබිච්ච අසීමිත බලාපොරොත්තු සියල්ලම බිඳලා ගිහින් සියල්ලම කියන්නේ අසීමිත බලාපොරොත්තු විශාල ප්‍රමාණයක් පිළිබිරියක්. බිරිච්ච ප්‍රමාණයත් ඊටු ප්‍රමාණයත් අපිට දැනගන්න බෑ. ඒක සංඛාර පිළිබඳව සංඛාර විකාර ආදි වශයෙන් වෙලා තියෙන මේ ලෝක විග්‍රහයක් තියෙන ලෝකයේ පිළිබඳ දකින්න ක්‍රමයක් පංචවිද ඤෙය මණ්ඩලයේ කියලා ලෝතුරා බුදුරයන් වහන්සේ ඒක හරියටම දකින්න. උන්වහන්සේ දේශනා කළා තියෙනවා මේ සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙකුට අත්හැරිච්ච දුක ලෝකයේ තිබෙනා වූ නැන්නා සංඛාර රහිතව දෙවිච සම්බන්ධයෙන් හටගෙන ඉත ගොඩනැගීම් දුකක් තිබුණා නා. පටිච්ච සම්පන්නව ගොඩනැගීම් දුක් ක්‍රමයක් තිබුණා. ඒ අවබෝධය එනවා සමග ඔහුගෙන් අත්හැරිලා ගියා හරිය. උපමා කරනවා නම් මහා මොහොතට ඇඟිල්ල දාලා හිටන් උස්සපුවාම ඇඟිල්ල වතුර ටිකක් හිටින්නේ කොහොමද? මහා මොහොතේ වතුර කොහොමද? උපමා වෙලා කියන අත්හැරිච්ච හරිය මහා බුදු තරන්නේ. ඔහුට ඉතිරි වෙලා තිබෙනා වූ සංඛාර කොටස නැහ ගොඩනැගෙන තියෙන කොටස ඇඟිල්ලේ ගෑවිච්ච වතුර විතරයි. මේක උපමාව. මහා පොළොවේ පස්සියක් නිය පිට වගේ පෙන්නන මේ දර්ශනඥානී ලැබූ බුද්ධලයාගේ අත්‍යවිත සංඛාර කොටස මේ මහා පොළොවේ පස්ස විතර ඇති. ඉතිරි වෙලා තියෙන කොටස මේ නිය පිට තියෙන පස්ස විතර ඇති. මේක එක උපමාවක් පෙන්නන. මුං ඇට තරම් ප්‍රමාණයේ පුංචි ගල් කැට හතක් අරගෙන ඒක වැත්තකින් තියලා මහ පර්වතයක් ළඟ අත්‍යවිත කෙලෙස් ප්‍රමාණය මේ පරුවතේ නම් ඔර ඉතිරිලා තියෙන කෙලෙස් ප්‍රමාණය මෙන්න මේ මුං ඇට හතර විතර ඇති. ඔවගේ විවිධාකාර උපමා වලින් පෙන්වනවා ඉතාලම සුළු මාත්‍රයක් ඉතුරු වෙලා තියෙනවා. හැබැයි මේක අනික් අයට හිතලා තේරුම් ගන්න අමාරුයි. සංඛාර වල ප්‍රමාණය දන්නේ බුදුරජාණන් වහන්සේ. යම් අවබෝධයකදී අත්‍යවශ්‍ය ප්‍රමාණයත් උන්වහන්සේ තමයි හරියට දකින්නේ. අනික් අයට අත්‍යවශ්‍යලා තියෙනවා නමුත් අත්‍යවශ්‍ය ප්‍රමාණය තේරුම් ගන්න බැහැ. ඉතුරු වෙලා තියෙන මට්ටමත් මෙච්චරයි මතව ඉතුරු මෙච්චරයි ඉවරලා තියෙන කියා ඔක දකින්න අමාරුයි. නමුත් ඔහුට එකක් දකින්න. මට ඉතුරු වෙලා තියෙන යම් ශේෂයක් තියෙනවා නම් ඒකේ හදවත් දැවෙන තැවෙන ගති ලක්ෂණ බොහොම අඩුයි. වික්ෂිප්ත වෙන මානසිකත්වයක් බොහොම අඩුයි. ලැබුණා කියලා උද්දාමයක් විනාශ වුණා කියලා තියෙන සංවේදීයක් තියෙන දෙකම ඉතාම සීමා වෙලා තියෙන බව වැටහෙනවා. යථාබෝ ඒ වැට එහෙම සීමා වෙන්න හේතුව මෙන්න මේ ධර්මාවබෝධයෙන් නිසා අසාරයි දැක්ක නිසා කියලා වැටහෙනවා. අසාරයි කියලා දැක්කේ මෙන්න මේ ධර්ම න්‍යායය තනුව කියලා වැටහෙනවා. අන්නේ වතහා ගැනීමේ ඥානයක් පහළ වෙනවා. ඒකෙන් දැනගන්නවා මෙන්න මේ කෙලෙස් ප්‍රමාණය මෙන්න මේ යථා ධර්මයේ දැකලා අත්හැරී ගියා නැවත මතුවෙන්න හේතු නැහැ කියලා. ඒ හේතුවෙන් දැනගන්නවා සතර අපාගත වීමට හේතු වෙන දූෂ්‍ය මානසිකත්වයක් මට ගොඩනැගෙන කිසිම හේතුවක් දැන් නැහැ. ඒ නිසා සතර අපායේ නිදහස් කියන කාරණේ වට තේරුම් ගන්න පුළුවන් කියලා තවන්ටම දකින්න පුළුවන් ප්‍රත්‍යවේසා ඥාන පහළෙන් දාසකුත් එනවා. ඒක බොහොම පහ වෙලා ධර්මානුකූලව සිහි කරලයි ඒ නිගමනය කරන්නේ. ඉතින් ඒ නිසා ඒ වඳු අවස්ථාවක පතුන කෙනෙක් දකිනවා. දැන් මම ඉතින් මොකද්ද වළන්දු? වැඩි යුත්ත මොකද්ද? අත්තරිය යුත්ත මොකද්ද? ඒක දකින්නවා. දකින්නේ කොහොමද? එයා දකින්නවා කෙලෙස් හටගන්නේ කොහේද? කෙලෙස් හටගන්න හේතු වෙන්නේ මොනවද? අරමුණක් ආවොත් කෙලෙස් මතුවෙනවා. ඒ ක්ලේශය මතුවෙන්න අවශ්‍ය කරන අනුසය නැන කෙලෙස් ආවොත් අරමුණු ආවොත් ඒ අරමුණත් අර එනකොට ඒ ස්පර්ශයෙන් කෙලෙස් මතුවෙනවා නම් ඊට දිවිච හැඟවිච කොටසක් මල්ලඟ ඉතුරුයි. ඒක තමයි අර සාග අනුසය. පටිග අනුසයක් තියෙනවා. ගැටෙනවා නම් දූෂ්‍ය වෙනවා නම් ඒකෙත් මත්තමක් තියෙනවා. ඒකට අරමුණක් ආවොතමයි මතුවෙන්නේ. අන්නේම අනුසය ප්‍රමාණයක් ඉතුරු වෙනවා. ඒතර එයා දකිනවා මෙන්න මේ හේතුවෙන් මේ රාගයේ නැහැ නෑ මේ ද්වේෂයේ මතු වුණා. ඒ රාගයේ මතු වෙන්න ද්වේෂයේ මතු වෙන්න හේතුනේ මොකද කියලා තවම දකින්න. හේතුව දැක්කට පස්සේ ඒ හේතුව භයානකයි කියලා දකින්න. ඒ හේතුව අසුර කරන්න ගියොත් ඒකෙන් වෙන්නේ දුක් කරදරයක් බවත් දකින්න. ඒ හේතුවේ ආදීනව දැකලා හිටන් සිහි කරලා හේතුව අත්හරින්න. මෙන්න මේ ක්‍රමේ තමයි ඊළඟට ඔහුට අවබෝධ වෙන ක්‍රම. පරප්‍රත්‍ය රහිතයි. අනුන්ගේ ආධාරයක් අවශ්‍ය නැහැ කිව්වේ ඕකට. යම්කිසි කෙනෙකුට තීන විද්‍යාවක් ආවන. ඒ කියන්නේ යම්කිසි කෙනෙකුට ප්‍රබෝධය අඩු වෙලා. බණ අහනකොට හෝ භාවනා කරනකොට හෝ නිින්දයන් එහෙම පටන් ගත්තා. නිත්‍ය නැතුව යනවා. ඒකට හේතුව දකින්නවා මනස අඳුර වෙන හින්දා කිය. මනස ඇකිලිලා යනවා. ඇකිලුණු මනස ආලෝකයෙන් එලිකල හැකි. ආලෝක කර්මස්ථානයක් ගත්තාම ඇකුළුම් සහගත ගතිය ඇති වෙන තීන මිද්දේ දුරු වෙනවා. තීන මිද්දේ දුරු කරගන්න ආලෝක අසිනේ ගන්න. ආලෝක අසිනේ කරන්නේ ඕකයි. කාමරාගයක් එනවා නම් එහෙම. අසුභ කර්මස්ථානයක් ගන්න. සුභවසයෙන් සිහි කිරීම නිසායි කාමයට හේතු වෙන්නේ. අසුභයි කියන එකේ ධර්මතාවයේ අසුභ බව වැටහුණාත් අසුභෙහි සුභ සංඥාවක් එනවා. මේ අසුභයි කියන දෙක සුභ සංඥාව නැති වෙන අරිහත් ඵලයට යනකොටයි සම්පූර්ණ නැති වෙන්නේ. එතකම වැඩෙන්න ඕනේ. නැත්නම් සුභ සංඥාවෙන් ගත්ත නිසා තමයි කාමරාගයක් හෝ රූපාවචර දේවල් සුභ සංඥාවෙන් ගත්ත රූපාවචරයක් හෝ අරූපාවචර ධර්මයක් හෝ සුභ සංඥාවෙන් ගත්තොත් අරූපාවචර හෝ දෙයක් මතුවෙනවා ඒක. නැත්නම් කාමරාග රූපරාග අරූපරාග තුන මතුවෙන්න හේතුව ඒ දේ සුභ වශයෙන් ගැනීම. ඒ හැම දෙයක අසුභයක් වශයෙන් දකින්න ඕනේ. සුභ වශයෙන් ගත්තොත් ලෝකෙ හැදෙනවා. ලෝකෙ හැදෙනොත් දුක ගොඩ නැගෙනවා. පැවැත්ම කෙලවර වෙන්නේ නැහැ. ඉතින් මේක දැක්කම අපි තමන්ගේ නුවණට දකිනවා දුක විවිධාකාරයි. මේ දුක සහ දුකට හේතුව දුක්ඛ නිරෝධය, දුක්ඛ නිරෝධ මාර්ගය කරන ක්‍රම හට අප්‍රමාණයි කියලා දේශනා කරනවා. ටිකක් නෙවෙයි. මේ දුක ආදී සත්‍ය දැන ගැනීමට අකුරු අප්‍රමාණයි. පද අප්‍රමාණයි. ව්‍යංජන අප්‍රමාණයි නිරුක්ති අප්‍රමාණයි. එහෙනම් පොතකින් දුක්ඛාවේ සත්‍ය විග්‍රහ කරලා පොත් ලියන්න ගියොත් එහෙම ඔන්න සියලු දුක්ඛාවේ සත්‍ය වෙන ක්‍රම ටික ලිව්වා කිව්වොත් එහෙම ඒක අමෝධික බොරුවක්. මෙන්න මෙච්චර පොත් ගානකින් අප්‍රමාණේ ලියවල කරලා බලන් ගොත් ප්‍රමාණයක් නම් ලියලා කවදා හරි ඉවර කළ හැකියි. ප්‍රමාණ වෙච්ච දෙයක් ලියලා ඉවර කරන්න පුළුවන් කියවත් අප්‍රමාණයක් ඉවර කරන්න බෑ. නම බුදුරන් වහන්සේ දේශනා කරනවා දුක්ඛාරිය සත්‍ය විග්‍රහ කිරීමට අකුරු අප්‍රමාණයි. පද අප්‍රමාණයි. එතකොට බෙදීම් අප්‍රමාණයි. නිරුක්ති අප්‍රමාණයි. එන විවිධාකාර ක්‍රමවලින් දුක්ඛාරිය සත්‍ය විග්‍රහ කළේ. දුක්ඛ සමුදාය සත්‍ය විග්‍රහ කරලා දෙන්න. අකුරු අප්‍රමාණයි, පද අප්‍රමාණයි, බෙදීම් නිරුක්ති අප්‍රමාණයි. දුක්ඛ නිරෝධ නිරෝධාරිය සත්‍ය වතහා දීමලත් යම්තරා ධර්මයේ ගන්නවා. අකුරු අප්‍රමාණයි, පද අප්‍රමාණයි, බෙදීම් නිරුක්ති අප්‍රමාණයි. මාර්ග ආර්ය සත්‍ය පෙන්වීමට විග්‍රහ කරන්න ගන්නවා නම් අකුරු අප්‍රමාණයි, පද අප්‍රමාණයි, බෙදීම් නිරුක්ති අප්‍රමාණයි. එහෙමනම් කවදා පොතකින් චතුරාර්ය සත්‍ය විග්‍රහ කරන්න මෙන්න මෙහෙම චතුරාර්ය සත්‍ය දැනගන්න ක්‍රම ටික මෙන්න කියලා දෙන්න ගියොත් එහෙම අප්‍රමාණයක් ලියලා ඉවර කරන්න බැහැ. නමුත් චක්‍ර ටික දීලා තිනවා තෝරා ගන්න ඕලි. දෙවරත් චක්‍රයේ ගියා දුන්නාට පස්සේ වැඩි කරන හැටි කියා දුන්නාට පස්සේ වැඩි කිරීම ප්‍රමාණය වැඩි කරලා හදලා ගන්න අප්‍රමාණයි. දෙවරත් චක්‍රයේ දැනගත්තා නම් දෙවරත් චක්‍රයේ දැනගෙන ඉවරලා දෙවරත් චක්‍රයෙන් වැඩි කරන හැටි දැනගත්තා නම් කොච්චරද ගණන් තියෙන්නේ? ඒ ගණන් දෙකේ වැඩි කළා හිටන් ගණන් කීයද? මේ කොච්චර ගණන් තියෙනවද? සංඛ්‍යා සංඛ්‍යා වැඩි ගණන් තනකොට තව හැදිහැ කල්ප එක දෙකින් වැඩි කරලා කල්ප දෙකක් වෙනවා. කල්පයත් අසංඛ්‍යයි. අසංඛ්‍ය කල්ප දෙකින් වැඩි කරලා ඒ වගේ දෙගුණයක් වෙනවා. හා දෙකේ වැඩි කිරීමේ චක්‍රය ඉගෙන ගත්තා නම් එහෙම පොඩි චක්‍රයක් තියෙනවා. හදන්න පුළුවන් අප්‍රමාණ. තුන්වර චක්‍රය ඉගෙන ගත්තා නම් තුනේ වැඩි කරන හැටි ඉගෙන ගත්තා නම් අප්‍රමාණ ගණන් හැදිය හැකි ජාති. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඒ වගේ මේ ධර්මයේ තියෙන චක්‍ර ධර්ම චක්‍ර පටිච්චසමුප්පාද ධර්ම චක්‍රය ධර්මයක් නෙවෙයි ධර්ම චක්‍රය. ඒ චක්‍රානුසාරයෙන් හදන්න පුළුවන් අප්‍රමාණ ගණන්. යම් යම් දුකක් එනවා නම් දුක් විවිධාකාරයෙන් ભેද වෙනකොට දුක්ඛාරය සත්‍ය කියන වචනේ විවිධාකාර දුක් වලින් විග්‍රහ වෙනවා. කායික දුක, මානසික දුක කියලා වෙන් කරගන්න. කායික දුක් කොච්චර තියෙනවද? ඔළුව එකක් කොමත් කායික දුකක්, බඩේ එකක් කොමත් කායික දුකක්, අතේ එකක් කොමත් කායික දුකක්, හඳිපන් නැති වෙන එකක් කායික දුකක්, ලෙඩ හැදෙන එකක් කායික දුකක්, විවිධාකාරයි ඔක්කොම. එකින් එක විග්‍රහ කළා ඉතින් හැදෙන කායික දුක් හැදෙන ක්‍රමහටාව කියන්නේ කිව්ව මෙන්න මේ මේවන් කායික දුක් වෙනවා කියලා කොච්චර කියලා ඉවර කරන්න. හැබැයි Tamante යම් කිසි ප්‍රශ්නයක් මතුවෙලා හැදිච්ච ලෙඩක් තියෙනවා. මේ කායි නිසා ඔය ලෙඩේ හැදෙන්නේ. ඔක කායික දුකක්. අනේ මෙහෙම ලෙඩ හැදෙන කය නම් මට එපා. මෙහෙම කය නම් කිසිම සාරත්වයක් නැහැ. කොහොමද මෙහෙම ලෙඩ හැදිලා ඉන්න කයක සාරත්වයක් ඉන්නේ? Taman දැක්ක අරමුණු කරගත්ත ලෙඩේ මුල් කරගෙන ඒකෙන් කායික දුක දැකලා ඒ හේතුවෙන් දුක්ඛාරය සත්‍ය දැනගන්න ක්‍රමයක් තියෙනවා. එහේ විවිධාකාර ක්‍රම. හැදෙනා ඔළුව කැක්කුම. ඒ ඉවසන්න බැරි ඔළුව කැක්කුමම සිහි කරලා. මෙහෙම ඔළුව කැක්කුමක් හැදලා මේ කායික දුකක් වෙන්නේ සිද්ධ වෙන්නේ මේ කය තිබිච්ච හින්දා. කයක් නැහැනම් ඔළුව එකක් වක් කොහ මොකාට හැදින්නේ? එහෙනම් ඇයි මේ කය හොඳයි කියලා ගත්තේ? නිකන් කය හැදුණා නෙවෙයි. දැන් පටන් ගත්තා මුල ආරවුන් කළා එතන. ඉතින් ওই මාධ්‍යයෙන් ගිහිල්ලා වෙලා කය හැදිච්ච හැටි දැකලා හිත හැදිච්ච හැටි දැකලා කයයි හිතයි හටගත්ත නිසා හැදිච්ච ඔළුව එකක් මේ දුක දැකලා එහෙම දුක් දෙන්න ආව දෙයක් නම් මට එපා කියලා ඕකෙන් තීරණය කළත් යන්න පුළුවන් දුකාරි හත් දකි. චක්‍රේ දීලා තිනා චක්‍රාංශාලව හදා හදා බලන එකයි තියෙන්නේ. විවිධාකාරකම වලින් හදලා බැලියෙ. ඉතින් මේක තෝරා ගන්න බැරි අය චක්‍රයේ සීමා කරගෙන ඉඳන් සීමාවත් තුළ ඉඳලා හිටන් දුක්ඛාර හතිය පනවන්න ගියොත් මොකද වෙන්නේ? අවබෝධය ලබා ගන්න බැරුව යනවා. පද පරම වෙනවා. පදේට සීමා කරගත්ත දෙනක ඉන්නවා බුද්ධිය මිහවලා යථාර්ථය දකින්න නැතුව. ඉතින් ඒ වගේ යම් කිසි දහම් මැස පහළ වුණා නම් ওই ටික දකින්න පටන් ගන්නවා. ඔය වගේ මාධ්‍ය අතුමින් චතුරාර්ය සත්‍ය දකින්න. ඊට පස්සේ දැකපු චතුරාර්ය සත්‍ය තුළින් එක දුකක් තුලින් දැකලා අනික් සියලුම දුක් වලට සාපේක්ෂව මයින්ද පටන් ගන්නවා දකින්න පටන් ගන්නවා. ඔළුව කැක්කම මෙහෙම අමාරුයි බලය අමාරුවත් ඔය වගේ. හන්දිපත් කැක්කම හැදෙනවා තියවසන් බලුවා ඒත් ඔහොමනේ අමාරු. ඒකයි හඳයි මේක ලාකයි ඒක අඩුයි මේක වැඩි කියන්න බෑනේ. කකුලේ අතේ පහේ ගෙඩියක් හැදෙනවා හැදෙන හිටම හැරව පිළලා ඉදිමිල පටන් ගත්තොත් වේදනාව දෙන්න පටන් ගත්තොත් ඔළුවේ කැක්කමත් එකයි ඒකත් එකයි ඒක දෙකෙන් අරක හොඳයි මේක වැඩි මේක අඩුයි අරක අඩුයි වැඩි කියන්න එහෙමත් දැනෙන්නේ දකින්න විවිධ ක්‍රම ඕනි ගාකින් වැටුණා හොඳට හිටව මනුස්සයර වෙච්ච දේක හැටි අත පහය කැඩලා ගියා දැන් නැගිටා ගන්නද අනේ මේක අය හින්දානේ හොඳයි කියලා කය හදාගත්තා උනේ නරකක් ඉතින් ඔයාලි හරි ඕක විතරක් මේ කයට හැදෙන්නේ අනේ මුල පටන් ගත්තා හේක බලාගෙන බලාගෙන යනකොට ඥානීය මත වේවි වේඳ පටන් ගන්නවා විවිධාකාර දුක් එන හැටි කය නිසා මුල් වෙන හැටි කය මොනවද තිබුණා ඇස තිබුණා කන තිබුණා නාසය තිබුණා දිව තිබුණා ශරීරය ඔය ඔක්කොම එකදෙනා කය කියන එක හැදුණා මොකක් නිසාද මේක හැදෙන්නේ මොනවද ආසාවෙන් ගිහිල්ලා දැනන්නේ කියන එකට පිටිත් තම උපාදින බැහැලා යනවා ජාති හැදුනේ කොහොමද භව නිසා භව හැදුනේ කොහොමද උපාදාන නිසා උපාදාන හැදුනේ කොහොමද තණ්හා නිසා තණ්හා හැදුනේ කොහොමද වේදනා නිසා ඔය ආදි වශයෙන් එකිනෙකට එකිනෙක බලාගෙන චක්‍රය දා ගන්නවා දාගෙන බලපුවාම අන්තිමට පේනවා සංඛාර වෙන නිසා හැදුනා සංඛාර හැදුනා අවිද්‍යාව නිසා අවිද්‍යාව නිරෝධ කරගත්තාම සංඛාර නිරෝධයි සංඛාර නිරෝධන අවිඥාන නිරෝධයි ඉන්නේ බැකේ අනිත් පැත්ත එහෙනම් උදා වෙන හැටි දැක වැය වෙන හැටි දැක යම් දුකක් උදා වෙනවා නම් මෙන්න මෙහෙම උදා වෙයි ඒක මතු නොවෙන්න සාහකුලින් නැති කරන්න ඒ දුක උදා වෙන ක්‍රමේ වැය කරලා දාන්න ඕනේ. එහෙනම් අවිද්‍යාව යත්තේ වාසේද විරාග නිරෝධ අසංකාර නිරෝධ සංකාර නිරෝධ අවිඥාන නිරෝධ මේ චක්‍රයට වහින්න. එතන වැය. එහෙනම් කේනා තේන අනිත්‍ය. කුමන අර්ථයෙන්ද අනිත්‍යයි කියන්නේ? උපාද වයට එන අනිත්‍ය. උපාද දකින්නවා වය දකින්නවා මේ අර්ථයෙන් අනිත්‍යයි කියන්නේ. කොමකින් උපාද දකින්නවා? අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං ආදී වශයෙන් පටිච්ච සමුප්පාදයේ උප්පාද දකින්න. අවිද්‍යාව යත්තේ අශේෂ විරාගින දා සංඛාර නිරෝධ සංඛාර නිරෝධ විඥාන නිරෝධ ආදී මේ වැය චක්‍රයෙන් වැය දකින්න. එහෙනම් උප්පාද වය දැකන අනිත්‍ය දැක්කා. උප්පාද වය දකින්න පටිච්ච සමුප්පාදයේ උප්පාද පැත්තයි වැය පැත්තයි දකින්න ඕන. පරිත්‍යෝ පරිත්‍ය සමුප්පාදයෙන් පස්සේ සෝදාමං පස්සේ ඒ පරිච්ඡේදව පාදකන ඔහු ධර්මයේ දැක්ක. ධර්මයේ දැක්කන ධර්මයේ සපහල වුණා. ඔහු තෝදාපා. ආයිත් ඔහු වෙනස් කරන්නේ නැහැ. මෙන්න මේ ධර්ම සතාවක් තියෙනවා. මේ චක්‍රයට සීමා කරගෙන චක්‍රයේ කියෝ කියෝ හිටියට මේක දකින්නේ නැහැ. චක්‍රයේ තියෙන්නේ යමක් ඒ චක්‍රානුසාරව ගොඩ නැගින හැටි. ඒක නතර කරන්න ඕන නම් නතර කරන ක්‍රම සතාවක් කියන දෙකම පෙන්වා තියෙන උදයවේ චක්‍රයේ දෙක තමයි පරිච්ඡේදව පාදී ගොඩ නැගින එකයි කියවලා තියෙනවා. ඔය ටික දකින්න ඕන. අන්න එතකොට අපිට කාගේවත් අහන්න දෙයක් නැහැ. දැන් ඊළඟට මට ඇතිලා තියෙන මොන જાතියකින් දුකද? එහෙනම් දුකකට මුලක්ද? මනසේ බලපාන. දුකක් නම් જાතියක් ගොඩ නැගිලා එන්න ඕන. ගොඩ නැගිච්ච જાතියට ගෝචර වෙන්න ආවි යම් කිසි විපරිණාමයක් ඇද්ද? ඒකෙන් දුක හට ගන්නවා. යම ප්‍රධානකාරී වුණා නම් ඒකෙන් දුක හට ගන්නවා. සංතාපයක් ඇති වෙන දෙයක් සිද්ධ වුණා නම් දුක හට ගන්න මුල් වෙනවා. නෑ සංතාපයක් හට ගැනීමට හේතුනා જાතියක් ඇසුරු කරන්න ගිහිලා જાතියෙන් තමයි බලාපොරොත්තු වන දේ සිද්ධ වෙන්නේ. කැමැත්ත එකක් වෙන්න සුද්ධ වෙන්නේ තව එකක්. දැන් සංතාපයක් සංවේගයක් ඇති වෙන පටන් ගන්නවා. ඒකෙන් දුක පොළ නැගිලා. අනේ මෙහෙම දෙයක් නෙමෙයි මේක අයෙන් බලාපොරොත්තු වෙන්නේ. හොඳ ලස්සනට හැදෙන්න ඇඳලා බැලඳලා මෙහෙමයි යන්නේ. ඊනේ මැව්වේ එහෙම. ඉතින් මේ தත්ත්වයේ ඉඳලා තරුණියක් වුණාට පස්සේ ඉගෙනගෙන මෙහෙම කරලා කවි එක වැඳලා කෝට් මේ ඇඳලා මේ ඇඳලා කල්ස වැඳලා යන්නේ මෙහෙමයි. ඉතින් හිතේ රඟපාන. ඔහොම රඟපාපා එනකොට හැපුණ පස්සේ වාහනේ. අත වාය කඩුණා. මොකද සිද්ධ වුනේ? අනේ මම බලාපොරොත්තුනේ කය අරන් මොනවා කරන්නද මට සිද්ධ වුනේ මොකක්ද? නමුත් මේ මෙච්චර මම මේ සුන්දර ලෝකයක් බලාපොරොත්තුනේ මොන જાතිය කයක් අරගෙන? අන්න ධර්මානුකූලව බැලුවේ නැහැ. මගක් නිසා බලාපොරොත්තු වෙන ගොඩනගන සුන්දරත්වයේ අවිද්‍යාව සමග ගොඩනගලා ඒකෙන් අර ආදීනව වහන. ඒතොර ඇත්ත වෙන්නේ නැතු වෙනවා. මිරි වැඩි සඟලක් ඉල්ලා ඇඬුවෙමි. සායුග නැතිවම දකින්න තුලා. මේ ආදි වශයෙන් ඔය සින්දු ඉදන් හදලා තිනවා. දහම් සංකල්පන ඇතුළත් වෙනවා. අනේ මට මිරි වැඩ සමග සපත්තු දෙකක් ගන්න නෑ කිය කී අඬන දුක් වේවි යනකොට කකුල් දෙකම කපලා ඉන්න මිනිහෙක් දැක්ක. අනේ මං වාගේ හිටම මිනිහෙකුට මේ වෙලා තියෙන්නේ. මං සරස මං මේ සපත්තු නැතුව අඬනවා. මේ මිනිහට කකුල් දෙකක් නෑ. මේ ශරීරයත් ඒ જાතියේ නේකද නැද්ද? මාත් කොතන හරි ඇදගෙන වෙලයි තමයි කකුල් දෙක කපන්න ඕන ලිඩක් ඇදලා හරි මන සපතු. අනේ වරමි යන්න පුළුවන් පය හොඳටම ඇති. වැඩක් නැති බුදු දේවල් හිත දියන්න හොඳට. ලෝකාචර්ම අවබෝධය. ඔතනින් පටන් ගෙනත් යන්න පුළුවන්. ඒකයි කියන්නේ අප්‍රමාණයි. කද අප්‍රමාණයි. ව්‍යංජන අප්‍රමාණයි. නිරුක්ති අප්‍රමාණයි කිව්වෙත් ඕක. තෝරාගෙන තෝරාගෙන අන්තිමට ගියා නිවන් දැනගන් ගියේ. හැබැයි මූලික ධම්ම අවබෝධය ඇති කෙනා තමයි හැම අරමුණක්ම එනකොට ධර්මානුකූලව දැකලා දකින්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. මූලික අවබෝධය ඇති කෙනා ওই විදිහට දැක්කහම විවිධාකාර ක්‍රම වලින් ධර්ම අවබෝධය ලබනවා. එහෙනම් මේකෙන් අහවල් කර්මස්ථානයේ නිවන් දකින්න කියලා එකක් වෙන් කරන්න බෑ. අපේ සාසන කතාවල තියෙනවා එක්තරා ත්‍රිවිධහන්සේ නමක් නිවන් අවබෝධ කරගු හැටි. හවසට මොකද කරන්නේ? වතුර භාජනයක් අරගෙන එක්තරා ස්ථානයකට ගිහිල්ලා ඒ ත්‍රිවිධහන්සේ අතපය හොදලා මූණ හොදලා අර ඉතුරු වෙච්ච වතුර ටික එතන හලනවා. පොඩි වෑවුම් තියෙන තැන පස වේලිලා තියෙන. ඉතලලා එතන හලපුහා ටිකක් දුර ගිහිල්ලා තමයි එහෙම හිඳිලා ගියා පොළොව. දැක ටිකක් දුර ගලාගෙන ගිහිල්ලා හිඳිලා යනවා. අපිට මේ පේන සමාජයත් මෙහෙම හැදිලා වැඩිලා එන පුංචි ළමයි පේනවා. නැගිලා ඇවිදලා ඉතින් අවසාන තියන් ඉතන අතරමඟ මෙන්න මේ වතුර හිඳිලා ගියා වගේ මැරිලා පොළොවට වස්සලා යනවා. අනේ අතන ජීවිතේක දැන් ඔය බල පොතේ තිබුණේ නැහැ. එයාගේ හිතට ආවේ. ඒ දෙක නැසෙ මොකද කරන්නේ? ඊළඟ දවසේ තරවගෙන වතුර ටිකක් අරගෙන අතපය හොදලා අතන හැලුවා. ඊට ඉතල දවස් ටිකක් පොගලා තිබිච්ච එකට වතුර දාලා තව ටිකක් ඈතර වෙහිලට ඒක හිඳිලා ගියා. අනේ අපේ සමාජයත් මෙහෙමනේ ගොඩ නැගිලා ඉන්නේ. ළමා කාලේ ගොඩ නැගිලා ඇවිදින්න ටිකක් තරුණ වයසට ගිහිල්ලා ඊට පස්සේ එින් එහාට යන දෝ ජීවිත විනාශය. හරියට මේ ටිකක් දුර ගිහිල්ලා කෙරවලට යන දෝ ටිකක් දුර ගිහිල්ලා ඉතින් ගිය වතුර ටික වතුර හිඳිලා ගියා වගේ. මෙහෙම ජීවිත අරගෙන මේ මිනිස්සු මේ සන්තෝෂයෙන් සුරංගන ලෝකම වාගේ නිකම්ම කිතිවිලි ධාරාවල් නැගලා ගියා. තුන්වෙනි දවසේ තැදිලා ඉතන අර විදිහටම අතපය හොදලා ඉතුරු වතුර ටික හැලුවා. කෙරවලට ගිහිලා හිඳිලා ගියා. අනේ අපේ ජීවිත හොඳයි කිව්වර කවදා හරි කොච්චර හොඳින් ඉඳ හැදුවා. මේ ජීවන චක්‍රයේ මෙහෙම ගලාගෙන ගිහිල්ලා හිටන් නා කියලා මැරලා යනවා. ඔයින් එහාට කවුද ඉන්නේ? මේකද ජීවිතය? මේක ඉඳගෙන මේ සුන්දර ලෝකයක් හදන්න. මෙහෙම ජීවිතයක් අරගෙන මේ ලෝකෙ අල්ලා ගන්න දඟලන්න. මොන තරම් මායාවද මුලාවද කියලා හිතනකොට ප්‍රඥාව පූර්ණ වෙලා හරි හත්තරපත් වෙනවා. ලෝකෙ අසාරයි කියලා වැටහෙනවා. දැන් බුදුරන් වහන්සේ අහගත්ත බණක් නෙවෙයි තීර බුදුරන් වහන්සේ චක්‍රය දීලා තිබුණා. චක්‍රානුසාරින් හිතන්න පුරුදු වෙනවා. ඒ හිතන එක බුදුරන් වහන්සේ මෙහෙම හිතවා මෙහෙම හිතවා මෙහෙම කියපන් කියලා දුන්නේ නැහැ. ඔන්න ඔය චක්‍රානුසාරින් හිතන්න පුරුදු වියල්. මෙන්න චක්‍රය. මෙන්න හටගත්ත දේ විනාශ වෙන ආකාරය. හටගත්තම කිසිම දෙයක් හදාතනික පවතින්නේ නැහැ ලෝකෙ. කොච්චර සුන්දරයි හොඳයි කිව්වත් හටගත්ත හැම එකක්ම ඇත්නම් ඒවා ওই විදිහටම විපරිණාමෙන් නානා භාවයටපත් වෙලා විනාශයටපත් වෙනවා. මෙන්න මේක ටිකක් හිතලා බලන්න පුරුදු වියල්ලා කියලා දුන්නා ක්‍රම. සබ්බේ පිමේ පියේහි මනාපෙහි නානා භාවෝ විනා භාවෝති පබ්බචිතේන අවින්නම් පච්චවේ කිතප්ප. සයිදා නිතර මෙනෙහි කරන්න කි. මේ ප්‍රියයි මනාපයි කියන නානා භාවයටපත් වෙන බලාපොරොත්තු වෙන එක ආකාරයක් සිද්ධ වෙන වෙනස් ආකාරයක්. ඔහොම ගිහින් ගිහින් අන්තිමට පවත්තන බලාපොරොත්තු එක පවත්තන බැරි තත්ත්වයටපත් වෙලා විනාශ වෙලා යනවා. ওই ධර්මතාවය අහකරව බලාපොරොත්තුවක් නැහැ ලෝකේ පවත්තතුළු. මොනවා බලාපොරොත්තුත් හිිරු බලාපොරොත්තු වෙන ගොඩනැගෙන දේව જાතිය. බලාපොරොත්තු නොවන ආකාරයේ විපර්යාසයන්ටපත් වෙවි ගිහිල්ලා අන්තිමට විනාශ වෙලා යනවා. ඒක පවත්ත ගන්න කොච්චර බලාපොරොත්තුනත් එහෙම જાති එකක් ලෝකෙ තුල නැහැ. ඔන සිද්ධාන්තයේ හිතලා බලපන්. අන්න බුදුන් වහන්සේ චක්‍රය අදුන්නේ. ධර්ම චක්‍රය. චක්‍රානුසාරයෙන් හදලා පුරුදුනට පස්සේ ඉතින් පැත්තකට ගිහිලා කල්පනා කරා. බුදුරයන් වහන්සේ මෙන්න මෙහෙම දේශනාවක් කළා. ඇතර බලාපොරොත්තුවා තියාගත්තොත් සාධාරණ එකක් එහෙම තියනවද කොහෙවත්? හිතලා බලන්න. දාම් සංකල්පන. හිතනවා හිතනවා මොන එකක් හිතන්න ගියත් අන්තිමට බලනකොට කොහෙද හිටියේ? මොකද්ද හොඳ තනතුර? ජනාධිපති වෙන්න දැන්නේ. ජනාධිපතිලාට මොකද වුනේ? බලාගෙන යනවා. වෙන්නත් නම් කියන එක විලා තිබුණා. වෙන්නත් නම් කියන එක අවසන් වුණේ කොහොමද? පොඩ්ඩක් කල්පනා කරලා බලනවා වැත්ත කියන්නේ දහම් සංකල්ප. අනේ හොඳට පාරේ ඇවිද මිනිහා. මහා ඕනකමින් උලපැනලා ඡන්දෙන් දිනුවා. ජනාධිපතිලා හිටන් බොහොම සන්තෝෂ වුණා. එයාට මොකද වුනේ? එච්චර කාල නිදහසේ ගිහින් විනහටද මල මුත්‍රා කරන්න යන්නත් ගාඩ් එකක් ඕනේ. යන්න වැන්දොට්ට වයි. මොකද සිද්ධ වුනේ? කෑම එකක් ගෙනාවා 10 දිනකට දෙ ටික ටික දීලා හිටන් පැයක් ඉඳලා ඉඳලා වනේ කන්ද. කව වහ දීලා දෙනවද දන්නේ නැහැ, කොහෙද දෙනවද දන්නේ නැහැ, කොහොමද කරන්නේ දන්නේ නැහැ. වතුර එකක් බොන්න ගිය පුරවන්න පොඩි. ඒක බොන්න ගියා බැලුවා පොදුවේ බොන එකකින් හරි අරගෙන තාවකේ බොයිනක බලා ඉඳලා වතුර එක බොන්න මට වහ දී දන්නේ. ඇයි? සත්‍යතාලාන්තේ ලොකු නිසා විරුද්ධකාරියත් වැඩි. ඕක ගසා කන්ද නැත්නම් ඕකට තරණය කරන අය මරලා හරි මම ওই තත්ත්වෙට වත් වෙනවා කියන අය තමයි කොහොම ඉන්නේ. එයා ලෝකේ තෘෂ්ණාවෙන් මැරිලා ඉන්න ලෝකේ සම්පත්තිය වැඩි එක අල්ලපතරමටම ඕට හැකවර්ණ කරගන්න දෙනවා බයෙන් ඉඳත් වෙන. එන සැනසුම බලාගෙන ජනාධිපතිලා බයෙන් ජීවත් වෙලා අන්තිමට මොකද උනේ? මොනවා කියලා අතාරියේ නැහැ. ජනාධිපතිලා වැඩි කල්ලාම් ඉන්නාම වෙලා නැහැ. එකෝ අතරමඟ කාගේ හරි මැරේකුගේ යෝසනයකට ගොදුරු වෙලා මරණයටපත් වෙනවා. එනන අන්තිම කලාතුරකින් කෙනෙක් තමයි බීර්ලා ඉඳලා හිටන් ඒක යන්තම් පැන ලහක් කියලා දැන් නම් ඔක කළා ඇති කියලා නිදහස ලබා ගන්න. ජනාධිපති වෙලා නම් නිදහස ලබලා ඉඳලා නැහැ අන්තිම වෙනකම්. ඒ මෙහාදී ඔක්කොම පට්ටංගුල සත්‍ය වෙච්චට. අනේ මට කෝටිපති එක වෙන්න දැන්නා. කොච්චර සුන්දර ලෝකයක් මවනවා. එහෙම වුණොත් මෙහෙම මාලිගාවක් වගේයක් හදලා මේ වගේ ඉඩම හදලා මේ පැත්තේ මල්වත්ත හදලා මෙහෙමයි ඉතින් අපි ඉන්නේ. සඳළු කලේ හදන්නේ මෙහෙමයි ඔක්කොම හිත හිතා ඉන්නේ. එච්චර මහ ගොඩක් නෑ සාමාන්‍ය කණා කරන ලක්ෂ 50ක් හරි හම්බුණා සුවිසියක් හරියදී. ඕක ආරම්භ වෙනවා වටපිටා ඉන්න දාමරික මැරෙයින්ට. මොකදද ඇවිල්ලා? ආරම්භ වෙනවා වත්තරේක හරිදලා පුංචි ලිපියක්. අහවල් කෝටිපතියගේ ළමයා පැහැරගෙන ගිහිල්ලා. ළමයා ආපහු දෙන්න ලක්ෂ 50ක වන්දියක් ඉල්ල. මේ ආන්තරේ මට මොකක් වෙයි? දැන් මගේ වන්දි ගන්න ළමයා වගේ ළමයාත් ඉස්කෝලේ යවන්නේ කොහොමද? අර හිතේක ඕක හංගල ඉවරයි තමයි මගේ ඉල්ලුවත් මගේ දරුවාම තල්ලියට වැඩියලු. එහෙම වුණොත් මොකද කරන්නේ? අනේ මගේ මාලිගාවල් හදලා අක්මාලිගාව ඔක්කොම අද දෙදෙනවා. කොච්චියේ මේ ළමයා නම් දැන් තනියි ඉස්කෝලේ යවන්න බෑ. කවුරු හරි ළමයෙක් කියලා යවන්න ඕන. ළමයා කියන එකක් අල්ලගෙන ඔච්චර ගිනියනවා. නිදහසේ අපූර්වට බුදියාගත් එක ගොරෑ දෑද. දැන් මොකද එලා තුන් ගුලියෙද මුලවා. ඔයාලා පොල් වැට්ටක් වෙන්න තොඩ විසේලා හැරෙන්න. දැන් ගෙට හොරු පරිදි දන්නේ. මල්ලඟ සල්ලි තියෙන බව දන්නේ. අර සුන්දර ලෝකේ බලාපොරොත්තු කෝටි ගන්න ඔහුට කීයක් වද දෙනවා. ඔය වද විඳලා විඳලා හරි රැකවන්න කරගෙන හරි අන්තිමට හිටියත් අන්තිමට බය මැරලා යනවා මිසක් වෙන මොකක්ද දෙන්නේ කවදා හරි මරණේ නේද? අර මුදල් එකක්වත් අරයන් නැහැ තිබ්බ තිබ්බ තැඟු. ඕහෝ ලැබදියන් කියන්නේ එක එක සල්ලි කෝටියක් තිබුණත් නැහැ. සල්ලි මිටියක් කෑ ගන්න යන පලා දිනවා. පොඩ්ඩක් හිතහම මාත් වෙනවා කියන්නේ ඉක්නවා. නෑ ඒවා නිහඬයි ඔක්කොම. අපි ඉදලා හඳ නගනවා ඒක මගේ කියලා. ඒ වස්තු නිහඬව තියෙනවා. ඔබගේ කාගේවත් නෙමෙයි මම කියලා. මොකද අයිති කරගන්නේ මං උගේ. ඒ වෙලාවට විතරයි. හැබැයි මම උන් හැකින්නේ නැහැ. උන් මාව රකින සල්ලි පොටෙන්ට හිතන්න පුළුවන් සල්ලි පොටෙන් යතෝමයි ගියා. මෙන්න අපි දකින්න ඕන ක්‍රමයක් තියෙනවා. අජීවී විදිහට සජීවී විදිහට ආරෝපණය කරගෙන දසක් කතා කරයි සල්ලි මිටියක් කතා කරයි ඔයගේ අපේ තියෙන සතේ ආක්‍රමණය. මෙන්න මේවාගේ අපි දකින්න පුරුදු වෙනවා. මේ දහම් ක්‍රම. ඒදාගෙන වචන අප්‍රමාණයි, පද අප්‍රමාණයි, නිරුක්ති අප්‍රමාණයි, බෙදීම් අප්‍රමාණයි. මෙන්න මේ ආකාරයෙන් දකින්නකොට ඒකේ තියෙන සත්‍යය දකින්න. ඊ උපමා කතා තියෙනවා. ජාතක කතා වලත් උගා තියෙන උපමා කතා. පව කාලයක් යනකොට ඒ උපමා කතාව වෙච්ච සිද්ධියක් හැටියට ඕපණම් වල ජාතක කතා සාහිත්‍යෙදී. ඊට පස්සේ අපි රැවට එනවා. අපි විශ්වාස කරනවා ඒ වෙච්ච සිද්ධියක් හැටියට වෙන්නේ උපමාවක් වශයෙන් දුන්නේ. නමුත් පස්සේ කාලෙක වෙච්ච සිද්ධියක් හැටියට කිව්වහම ඒක හැම වෙලා තියෙනවා කිය. අපි එහෙමත් අදහස් ගන්නවා. නමුත් ඒකෙන් පෙන්වෙ උපමාවෙන් අපි ගත යුතු හරයක් තියෙනවා. ඒකයි තෝරාගන්නේ. ඉතින් පෙන්නන කතාවක් තියෙනවා ආනන්ද හාමුදුරුවෝ එක්තරා බෝරු රජෙක් කියලා උපන්න කාලයක් තිබිලා. ඉතින් ඔහු මොකද කරන්නේ? තරුණ බෝරුවට හරි ආසාවක් තියෙනලු බෝරු දෙනක් හොයාගන්න. ඉතින් වැඩ කරන්නේ නැහැලු කම්මැලිලු ඔයගෙ ඉන්නකොට බෝසතාණන් වහන්සේ ළඟ තමයි බෝරු අයලා උපන්නේ. උන්වහන්සේ බ්‍රාහ්මණ කුලයක ඉපදිලා ඉන්න. ඉතින් උඹට මොකද මේ කල්පනා කරගෙන ඉන්නේ මොනවද අරුපාඩු? කන්න බොන්න තියෙන ඔක්කොම තියනනේ කියනකොට ඉතින් බැරි දෙන කිව්වල මට මෙහෙම බෝරු දෙනක් ඕනේ කියලා. ඉතින් ලස්සන හොම්බක් තියෙන මේ හැඩවැල තියෙන මෙන්න මේ જાතියේ බෝරු දෙනක් උඹට මම හොයලා දෙන්න පොරොන්දු වෙයි. හැබැයි ඒතර උඹට දෙන කෑමයි මට තව හිමුරු දෙන්න නෑනේ. දවසේ උඹේ කෑමෙන් දෙකෙන් පන්දුවක් මම ඒක ඉද දෙන්න. ඉතුරු දෙකෙන් පන්දු උඹට දෙන්න. උඹේ බෝරු දෙන තියාගන්න. ඉතින් උඹලා දෙනට පස්සේ පැටවුණු සම්බ වේ. ඇයි මට නා උපෙන් දෙන්න දැන්නේ උඹේ කෑම වෙලා ආයි බෙදෙනවා. බෙදලා හිටන් කොටසක් පැටවුණු දෙන්න. ඉතුරු හතරෙන් එක උඹට දෙන්න. මේ මෙහෙම කියාගෙන ගියා මේකේ තියෙන දුක් කරද. අනේ ස්වාමීනි මට බෝරු දෙන්න එපා මම මේ ඉන්න විදියට ජීවත් වෙන්නම් කියලා අන්තිමට දැනසුනලු. අර බෝරු. දැන් මේ අපේ උපමා කතාව. දැන් මේ වගේ අපි දකින්න ඕනේ. යම් සම්පත්තිය කියලා හිතනකොටම ඒ සම්පත්තිය කියලා අපි හිතාපු දේ පසුපස කොයිතරම් ආදීනව දෙන දුක් කරදර ගොඩක් බැඳිලා තියෙනවා. මේක තමයි කිව්වේ මෙයා පද අප්‍රමාණයි අකුරු අප්‍රමාණයි ව්‍යංජන අප්‍රමාණයි බෙදීම් අප්‍රමාණයි මෙයා ලියන්න බෑ හිතලා බලන්න ඕනේ. මූල චක්‍රේ දීලා තිනා බලන හැටි. මෙන්න මේ ක්‍රමයට අපි බලන්න පුරුදු වෙන්නේ. නමුත් අපි බලන්න පුරුදු වෙලා තියෙන්නේ මේ ලෞකිකත්වයේ තුල අවිද්‍යාවේ නිගමනයේ පරිදි යමක තියෙන සුන්දර මට්ටම මිස. ඒකෙත් ඒ නිසා ගොඩනගින ආදීනව බලන්න අපි කැමතිනේ. නමුත් යථාර්ථය නම් මොකද්ද? සුන්දරත්වයක් මවා පෙන්නලා විශාල ආදීනව දුක් කරදරයට ඇදලා දානේ. බලාපොරොත්තු වූ සුන්දරත්වයේ මායාවක් වෙනවා. ඒ නිසා විඳින දුක විඳලා කෙලව මැරෙනවා. නමුත් අර මායා මානසිකත්වය අත්හැරුනේ නැති නිසා ඒ මරණාසන්න මොහොතේ තායි සුන්දරත්වය බලාපොරොත්තු වෙනවා. ඒ සුන්දරත්වයේ පසුපස ගෙදිලා තියෙන මහා දුක්වල පේන්නේ නැතුව යනවා. එදා හැම කාලයකම ලෝක සත්‍යයන් විඳගලන්නේ සුන්දර ලෝකයා බලාපොරොත්තු වෙන සසර හඹායන බලාපොරොත්තුච මායාවට කොටු වෙලා හිටන් දුක් විඳලා බැරිලා යනවා. කොරලා තියෙන උච්චරයි. තවත් කරගෙන යන්නේ උච්චරයි. මෙන්න මේක යථාර්ථයේ යථා තත්ත්වයෙන් බලන්න පුරුදු වුණොත් මෙච්චර කාලෙ හැවටලා තියෙන දැක්කට පස්සේ මොකද වෙන්නේ? ලෝකෙට වැදින තෘෂ්ණාවත් දිහි යම්කි බයක් හටගන්න. මේක තමයි මර උගු. දුක්ඛම් බයත්තේ. ඔන්න බයාර්ථයෙන් දුක දකින්න. බය දකින්නේ මොකෙන්ද? ආස්වාද ගිනි දෙන ආකාරයෙන් ඇවිදිලා හිටන් ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් උපාය ආස නැවති ප්‍රතිඵලය ගොඩනගන්නා වූ જાතිය ගොඩනගලා දෙන. අන්නේ જાතිය දින උපමට්ටම තමයි ආස්වාදී කි. ඒකෙම තිබෙන කුණේම කොටසක් විතරයි ඒ ආස්වාදය. ඒ ආස්වාදයේ වෙන ප්‍රිය ස්වභාවයේ මදුර ස්වභාවයේ බැඳීම නිසා මොකද වෙන්නේ? මේක හොදයි කියන නිගමනයක් ඇතින් අවිද්‍යාව නිගමනයක් ගොඩනැගෙන. ඒකත් අරගන්න බැරුව නරක නොපෙණි හොඳ පස්සේ හඹා ගිහිල්ලා දුක් විඳිනවා. මායාවට කොටු වෙන සිද්ධ වෙලා තියෙන මෙච්චරයි. ඔයින් එහා දෙයක් මේ ලෝකෙ සත්‍යයේ සිද්ධ කරගෙන නැහැ. මේකයි විතරයි ඇහැට පේන්නේ, කන්ට ඇහෙන මත්තේ මේ හරියන්නේ, හිතට දැනෙන මත්තේ මේ ටික විතරයි පේන්නේ. නමුත් ලෝක සත්‍යයට නොපෙන්න පැත්තක් බුදු වහන්සේ දකිනවා. දිවැසින් දකිනායි දකිනවා. අනාදි සසරේ පටන්ගෙන මේ සියලුම ලෝක සත්‍ය මෙහෙම ගමනක් එනවා. ඒ එන ගමනේදී මේ අවිද්‍යාවට කොටු වෙලා ආස්වාදයේ වැඳිලා ඒ ආස්වාදයේ ඉච්ඡ කර ගැනීමට විශාල දූෂණ කරනවා. දස අකුසලයේ දෙනවා. ඒ හේතුවෙන් හදාගෙන දූෂ්‍ය මානසිකත්වයෙන් අනන්ත කාලයක් තිරිසන් වෙලා, ප්‍රේත වෙලා, යක්ෂ වෙලා, නොඑක ආකාර දුක් විඳින සත්‍යයටපත් වෙනවා. තවත් එහාට දිවස් 15 නම් පේන පටන් ගන්නවා නෑ කියන අපාය හැටි. අද අපි නෑ කියලා හිතන් කියන්නේ ඇහැර පේන්නේ නැති නිසා, විද්‍යාවට උපකරණ ටිකක් නැති වෙච්ච නිසා, ඒක නෑ කිව්වට දකින්න දවසක් ආව නම් පේන පටන් ගන්න නෑ නැත්තේ නෑ අත්ත වශයෙන්ම ඒක තියෙනවා. ඒ ස්වභාවය පේන පටන් ගන්න. දැකදාර පේන පටන් ගන්න ඇගහිරු වැටෙනවා. මෙන්න මෙහෙම දේවලුත් තියෙනවා නම් විඳින්න. මේ දුකේ සීමාවක් කියන්න බෑනේ. ආස්වාද මාත්‍රිය මුල් කරගෙන සත්තර ගානකදී සිද්ධ කරන සිද්ධියකට ඇති වෙන බලවේගය කොච්චර කාලයක් දුක් විඳවලාද ඉවර කරන්නේ. එනං ඒ යොමු කරපු බලවේගයෙන් මමත්වයෙන් ඉන්න සාකල් ගොඩනගෙන ඊයේ අත්දැව තුර කොච්චර කාලයක් විඳවල වෙනවද? සත්තර ගානයි ශක්තිය ගොඩනගන්න ගිහින් විඳවන්න කල්ප ගානක් යනවා. කෝටි ප්‍රකෝටි ගානක් කවුරුත් කියලා විඳවල ඉවර කරන්නේ. මෙන්න මේක දකින්නකොට පේනවා මේ ලෝකෙ මොනතරම් මායාවක්ද? ආස්වාදයේ කියන මොනතරම් මලවුලක්ද? මේකට නේද මෙච්චර කාල හැවටුනේ. මේක දැනසමක් කියලා ගෙලක් දෙන්නේ කොයිතරම් මුලාවද්ද මේ සියලු ලෝක සත්‍ය මේ මුලා වෙනා මේ මුලාවේ කොයිතරම් ඉහළ තැනක්ද තියෙන්නේ? මනස වහන්න කොයිතරම් දුරට මේක බලවත්ද? ආස්වාදනමැති මුලාව මනස කොච්චර දුරට සත්‍යයගේ වහනවා. අනාදි සංසාරියාවක් මේක මායාවක් නේද, ආස්වාදී කියන මුලාවක් නේද වටහා ගන්න ඉඩ දීලා නැහැ. එහෙනම් මේක බලපතලකම කොච්චරද, අවිද්‍යාව බලපතලකම කොච්චරද කියලා දකින්න. අන්නේ ඉදාර දකින්නවා මේක බලන්න මට මේ පුළුවන් ගුණේ මගේ ස්වෛරී හැකියාවකින් නෙමෙයි. මට මුලක් හම්බුණා කල්යාණ මිත්‍ර සම්පත්තිය. ඒක තමයි මේකේ යථාර්ථය හරියට දැක ලෞත්‍ර බුදු පියාණන් වහන්සේ නම මෙන්න මෙහෙම බලපාල කියලා දේශනා කළ දුන්න ක්‍රම වෙන කවුරුතෝ කියලා නේ. කොහොම බලන්න ක්‍රමයක් වෙන කිසිම ආගමික ශාස්ත්‍රවලින් දීලා නේ. සත්‍යය බලන්න ක්‍රමයේ දෙන ලෞත්‍ර බුදුරයන් වහන්සේ විතර තව කෙනෙක් නෙමෙයි. එහෙනම් ඒකම උත්තරමයාගෙන් ආව පිටසක් තමයි මෙන්න මෙහෙම අපේ මූලිකවන් ආව බුදු පියාණන් වහන්සේ මහා බුද්ධත්වයට නැතේ ක්‍රමයක් දීලා තියෙනවා. ඔය ක්‍රමයේ යම්තාකල් නිර්පදිරිත වෙනවාද, ඒ තාකල් බුද්ධ ශාසනය පවතින. ඒ තාකල් මේ ශාසනය ඇතුළු කරලා තව කෙනෙකුට අවබෝධ ලබන්න හැකියාව ලැබෙන. ඔන්න ඔය ක්‍රමෙන් ලැබිච්ච අවස්ථාවක් ප්‍රයෝජනට අරගෙන තමයි යම් තාසක මෙහෙම ලෝකයේ මායාවේ හැටි දකින්න පුරුදු වෙන්නේ. මෙන්න මේ දකින්න ක්‍රමයේ ආබුදාක තමන් තමුතුන් කර්මස්ථාන දෙන්න දෙයක් නැහැ. ඒ දුක අත්දකින්නකොට මේ දුක මොකෙන්ද මතුවේ? මේ දුකට හේතුව කොහොමද හැදුනේ? මේ දුකට පළවෙනි හේතුව හටගත්තේ දැන් මේ ස්පර්ශය නිසා වේදනාව ආවට. ඒක දුක් වේදනාවක් වුණාද? ඒකට මුලක් තිබුණා. මේ જાතියක් ගොඩ නැගුණා. ඇහැ නැමැති જાතියක් ගොඩ නැගිලා රූප නැමැති જાතියක් එක සම්බන්ධෙලා ඒක ස්පර්ශයෙන් හටගත්තේ මේක. ආස්වාද වශයෙන් උත් වෙනවා, දුක් වශයෙන් උත් වෙනවා. අනේ මට මෙහෙම දේවල් බලන්න සිද්ධ වුණා. අනේ මට වෙච්ච දෙයක්. මම කොහොමද දෙයක් බලාපොරොත්තු වෙනද මේ දරුවගේ? අර බලහල්ල වෙලා තියෙනදී විශාල මනෝරාජ්‍යයකින් දරුවේ උසස් කරවන්න හිතා ඉන්න දෙමව්පියන්ට ඒ දරුවාට වෙලා තියෙන යම්කිසි අබැද්දියක් දැක්කොත් එහෙම ධාති දුකක් හට ගන්නව අමුතු විදිහට. දරුවක් කියන්නේ ජාතියක්. ජාති ධර්ම වලට අයිති. ඇහත් ජාති ධර්ම වලට අයිති. ඒ ඇහ නැවති ජාති ධර්මයකින් දරුවා නැවති ජාති ධර්මයේ ස්පර්ශ කරන. ඇහෙන් රූපයක් ස්පර්ශ කළා කියලා අපි ඔබට කියනවා. කරලාද පාප කර්මයක විපාකයේ හේතුකාරකෙන විදිහින් නම් අර දරුවත් හැදිලා තිබුණේ. කවදාවත් ඉෂ්ට ප්‍රියතාවියක් ඒ දරුවා දැකලා ලබන්න බැරි වෙනවා. ඒක දරුවාට විතර වැද්දියා. දෙද රෝගයක්. දරුවාගේ තිබෙන්නා වූ නැහැදිච්චකම. මොනවා හරි දෙයක් මුල් කරගෙන නැති වෙනවා දැක්කට පස්සේ හරි කලකිරීම. සමහර මට මීට වඩා හොඳයි වහබිලා මරණා කියලා හිතෙනවා. අනේ මගේ ජීවිතේ ඉවරයි මේ දරුවාගේ සත්‍ය දැකලා කියලා හිතෙනවා. දැන් මොකෙද මේ ඇති වෙන්නේ? ඔය ඇහත් නොතිබුණා නම් ඔය දරුවාත් හිටියේ නැත්නම් ඔය જાති එකක් ගොඩනගෙනවා. જાතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායස සම්භාවන්ති වුණා. හටගත්තේ කොහොමද? જાති නිරෝධණං ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායස ඉන්නේ නැහැ. හේතුව උතරනේ තියෙන්නේ. එහෙනම් මෙහෙම එකක් ඇයි මට හටගත්තේ මෙන්න දුක්ඛිත જાතිය? අන්න බලාගෙන යන්න. චක්‍රය දිලා තියෙන ಜಾති හට ගන්න. බවපත්‍යා ಜಾති කියේ. බවට අනුකූලයි ಜಾති. සමහර වෙලාවට මම මේක කියනකොට සමහර විදිහට ස්වාමීන් වහන්සේලාත් මට දොස් කියලා තියෙනවා. අමුතු ಜಾතියේ පරිත්‍යාගෝපාදයක් උගන්වනවා කියේ. පරිත්‍යාගෝපාදය නම් චක්‍රය ඒකමයි. පරිත්‍යාගෝපාදයෙන් වයින් හැටි උගන්වන්නේ ඒක තමයි බුදුරන් හතේ බලන්න කිව්වේ. ඒක තමයි අද හංගලා තියෙන්නේ. බලන හැටි හංගුවට පස්සේ අද මහා අපබ්‍රංශ ධර්මයක් ඒ. ඉතින් සමහර ලාවට විවිධාකාර අදහස් වලින් දොස් කියනවා. අධර්මයක් උගන්වනවා කියේ. මේ බලන් දේශනා කරපු හැටි මේක වැහිච්ච නිසා තමයි ධර්ම අවබෝධය නැති වෙලා තියෙන්නේ. හේතුවට අනුකූල නම් ඵලය. ඒක ධර්ම නියාමයයි. හේතුව යම් ආකාරයක්ද ඵලය ඒ ආකාරයි. හේතුවට අනුකූල ඵලයක් ලැබෙනවා කියන එක තේරුම් අරගන්න ඉස්සෙල්ලා. හේතුව සමාන නම් ඵලය සමාන මිසක් අසමාන වෙන්න බෑ. එහෙනම් හේතුඵල ධර්මය කියන නියාමයට විරුද්ධයි. අපුඩි ගැහුවේ හිමින් නම් හඳ නැවති ඵලයේ හිමින් පිටවෙයි. අපුඩි ගැහුවේ හයියෙන් නම් හඳ නැවති ඵලයේ වැඩි සද්දයකින් පිටවෙයි. අපුඩි ගහන්න නැතුව අත අධ දෙකේකට පිළිමැද්දා නම් එහෙම අල්ල දෙන්න. පිළිසිරි ගන්න සද්දය තමයි ඵලයේ වශයෙන් හේතුට අනුකූලයි. ඕක විනාශ වෙන්නේ නැහැ කවුද? අතෝක න්‍යාය ධර්මයේ ඕකයි. එහෙනම් භව යම්සේද, ජාති හේසේ. එන ජාති ඵලයේ හැටි දැක්කහම ජරා මරණ ශෝක පරිදේව දුක් දුම ලසුපාස කොයි කොයි ආකාරයෙන්ද ගෙන දෙන්නේ? එවන්දු ජාතියක් ගොඩ නැගිලයි. අනේ මට මෙහෙම මේම දරුවෙක් හම්බුණානි කියන දුකක් විඳින්න නම් ඒ ජාතියේ දරුවෙක් හම්බ වෙන්න ඕන. ඒ ජාතියේ දරුවෙක් විපියාවක් දකින්න ඕන. එතකොට ඒ දුක හට ගන්න. ඔහු එක වෙනස් කළා නම් ඒ ඇහැට දැන් අර දරුවා පේනවා. අර දුක වෙනස් වෙලා නේ. නැහැවිච්ච දරුවා හැවිච්ච දරුවෙක් කියලා හිතන අනිසරේ මොකද වෙන්නේ? දැනුත් ඉස්සෙල්ලා වගේ දරුවා පේනවා. ඒ මගේ දරුවා කියන සංඥාව තියෙනවා. අනේ යන්තම් ඇති. ඔහො කාගේ මාර්ගයෙන් හරි කමක් නැහැ. දෙයියන්ගේ විතරයි බුදුන්ගේ සරණයි කොල්ලා යන්තම් හැදිලා. අනේ මගේ හිතට ලොකු සැනසුමක්. අනිත් පැතර හිත. අර දරුවාමයි දැක්කේ. දැන් ශෝක පරිදේව දෙන්නේ දෙය හරි සිද්ධ වෙන දේ සිද්ධ වුණේ කොහොමද? හේතුවට අනුකූලයි. ඵලය ලැබුණේ එහෙමයි. මෙන්න මේ ක්‍රමයට අපි දකින්න ඕනේ. යම්කිසි දුෂ්චර්ය జాතියක් නම් අපිට හම්බ වුණේ. ඒකෙන් දුක් කරදර ඇති වෙනවා වූ මානසිකත්වයක් නම් ගොඩ නැගුණේ. ඊට අනුකූල වන්නා භවයේ කිරු ඒක හටගන්න. පොඩ්ඩක් අපි වෙනස් වෙන්න බෑ භවයේ. ඊට අනුකූලම වෙන්න ඕනේ. මෙන්න මේ ක්‍රමයට ගියහම භව හටගන්නේ උපාදානස උපාදානිත සමාන වෙන්නේ නෑ භවයේ. ඒක තමයි හේතුඵල නියමය. උපාදාන ඇතීට අනුකූල වෙන්න ඕනේ. වෙනස් ආකාර උපාදානයකින් වෙනස් ආකාරයක භාවයක් හෝ જાතියක් හටගන්නේ නැහැ. ඒක සමානයි හැම වෙලේම. එහෙනම් උපාදානයක් හටගත්තා නම් අනුකූල තණ්හාවකින් ඒ උපාදානය හටගන්න. තණ්හා නැති වෙනක උපාදාන නිරෝධ වෙනවා මිසක් උපාදාන ගොඩ වෙනකින්නේ නැහැ. තණ්හාවේ ස්වභාවය මොකද? උපාදානීට අනුකූල. අනිත් ස්වභාවය දකින්න ඕනේ. ඒ තණ්හාව ඇතිනේ මොකද්ද? ඕවිදින් සම්පස්සජා වේදනා කියලා වින්දනයක් ඇතිව කරපු ක්‍රමයක් තියෙන අවිද්‍යාව සමගත. ඊට අනුකූලවයි සංහාව ගොඩ නැගුණේ. වෙනස් වෙලා ගොඩ නැගුණා නම් එහෙම සංහාව ස්වභාවය වෙනස් වෙනවා, උපාදාන වෙනස් වෙනවා, භව වෙනස් වෙනවා, ಜಾති වෙනස් වෙනවා විවිධාකාර. එහෙනම් මේ වගේ දුක විවිධාකාරයි අප්‍රමාණ ක්‍රම. එහෙනම් ওই මූල හේතුවත් විවිධාකාරයි අප්‍රමාණව බෙදෙනවා. මූල සිද්ධාන්තය තමයි අවිද්‍යාව සංකාර විඥාන නාම රූප සලආත්ම ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ಜಾති ජරා මරණ කියලා සාක්‍රීයකින් විග්‍රහ කළා පින්න. එහෙනම් මෙන්න මේ විදිහට බලාගෙන යනකොට අපිට පේනවා මෙන්න මේ ආකාර සංඛාර කවදා හරි ගොඩනගපුවකින් ඒ හේතුයෙන් හටගත්තා වූ කර්ම භවය නිසා හටගත්තු උප්පත්ති භවය ගොඩනගලා අද මේ විපාක දෙන්න ඇවිදින් තියෙනවා. මෙන්න මේ කර්ම භවය ගොඩනගිව අද ඊයේ නෙවෙයි. පෙර භවයක වෙන්නත් පුළුවන්. අන්නේ ගොඩනගන අවස්ථාවේදී ගොඩනගන දෙය දැන් විපාක භවයට පත් වෙලා උප්පත්ති භවයෙන් විපාකයට ඇවිදින්න. දැන් මට විනින්ද සිද්ධ වෙලා. මේක නිකන් ගොඩනගුණා නෙවෙයි. මෙන්න හේතුඵලයි. හේතුඵලවාදය කිව්වෙත් ඕකයි. ඔන උදේ. උදේ ඥානය කිව්වෙත් ඕක දකින්න ඥානය. ඒතර මොකද වෙන්නේ? මේ දුකේ නිදහස් වෙන ක්‍රමයක් තියෙනවා. ඒකත් බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා. මෙන්න මේ දුකාවේ යම් හේතුවකින්ද හේතුන් පරිච්ඡ සම්භූතං වෙලා තියෙන්නේ. එහෙනම් මොකද්ද දේශනා කළේ? මේක නිරෝධ කරගන්න ඕන. හේතු වංගා නිරුද්ධති. හේතු නැති කරපුවහම ඉවරයි කම. වෙච්ච එකට කරන්න දෙයක් නැහැ. ඔව් වෙච්ච එකේ නවතින්නේ නැහැ මේ ගමන. ওই අවිද්‍යාව සහගත වැඩ පිළිලි ගියෝ තව අනාගතයේදීත් මේ වගේ කොච්චර කර මොන දෙන්න වෙනවා. ඒසහා දැම්ම මේක නවත්ත ගන්න පුළුවන් විදිහ එක විදිනවා. ඒක කරන්න දෙයක් නැහැ. කරගත මුලාවේ ප්‍රතිඵලයේ මෙහාින් බින් ඉදිරියට හේතු කොටන ගන්න නැහැ මේ බඳු ඵලයක් එන්නේ. අන්න නවත්තන පැත්තට බැස්ස. නිරෝධ පැත්ත. අන්න වාය කරන පැත්ත. උදයව විඥාන. උදේ දැකලා හිතන් දුක ගොඩනගෙන හැටි දකින්න. වය මාර්ගය දැකලා දුකෙන් නිදහස් වෙන හැටි දකින්න. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග චතුරාර්ය සත්‍ය මුලින්ම තියෙනවා. ඔන්න ඔය ක්‍රමයේ දකින්න පුරු වෙන ක්‍රමයක් තියෙනවා. මේකයි අනුගමනය කරන්න ඕනේ. එහෙනම් මේක කාගෙන් අතහ ගන්න දෙයක් නැහැ. මෙහෙම කියනකොට මේ දහම් කතාව තමන් තමන්ට ගෝචර වෙන පටන් ගන්නවා. ඊට පස්සේ දකින්න යම් දුකකින් නිදහස් වෙන්න නම් ඒ දුක ගොඩනැගුණේ මොන જાතියකින්ද කියලා බලන්න ඕනේ. ඒ જાතිය ගොඩනැගුණේ මොන භවයකින්ද බලන්න ඕනේ. ඒ භව ගොඩනැගුණේ කෙබඳු උපාදානයකින්ද බලන්න ඕනේ. ඒ උපාදානයේ කෙබඳු සංහාවකින්ද බලන්න ඕනේ. ඒ සංහාව කෙබඳු වේදනාවකින්ද දකින්න ඕනේ. කෙබඳු වේදනාවකින් ඒ කෙබඳු ස්පර්ශයකින්ද දකින්න ඕනේ. කෙබඳු සලආයතනයකින්ද ස්පර්ශය ආවේ කියලා දකින්න ඕනේ. කෙබඳු නාම රූප ඇසුරකින්ද සලආයතනයේ ගොඩනැගෙන කියලා දකින්න ඕනේ. කෙබඳු විඥානයක් නිසාද එහෙම නාම රූප බැහැගත්තේ කියලා දකින්න ඕනේ. කෙබඳු සංඛාරයකින්ද එහෙම විඥානයක් හටගත්තේ කියලා දකින්න ඕනේ. අවිද්‍යාවෙන් කෙබඳු සිය කටයුතු කිරීමේ දෙවන් සංඛාර ගොඩනැගෙන කියලා දකින්න ඕනේ. දැන් බලපුවාම කාට පවරන්නද? විඳින දුක කාටවත් පවරන්න බෑ. තමා මුල් වෙලා සමාගයේ මූලිකත්වයෙන්ම ගොඩනගාගත වැඩ පිළිලක් නිසා පරිච්ඡම්පන්න ක්‍රියාදාමයක් හැදිලා හේතුඵල ක්‍රියාදාමයක් මෙහෙම ක්‍රියාත්මක වෙනවා. දැන් මේකට කවුරුවත් වන්දි ගෙවන්නේ හේතු විරෝධ කළොත් පල නිරෝධ වෙනවා නිසා වෙන කරන්න දෙයක් නැහැ. එහෙනම් පිළිසරණ තියෙන්නේ දුකෙන් නිදහස් වීම තමා තුළම. තමාම හේතු දුරු කළ දැමහා පල විරෝධ උදා වෙනවා නිරුදා වෙනවා. එහෙනම් උදා වීම වැයවීම කියන එක ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම කියලා අද උගන්වනවා. උද්‍යා විඥානීයට කියන ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා කියලා ඔබ දකින්න. ධර්ම අවබෝධයක් ඒ ඇති වෙනවා නැති වෙනවා දකින්න ඔබ අපිට ඉස්සරහ අනික් මිනිස්සුන්ට පුළුවන් දකින්න. ඇති වෙච්ච එකක් නැති වෙනවා කියන කතාව එක. උදා වෙනවා වැය වෙනවා කියන්නේ තව පැත්තක්. ඉර උදා වෙනවා ඉර ඉර බහැල යනවා. වැය වෙලා ගියා. දවල් 12 වෙනකම් උදා වුණා. හවස 6 වෙනකම් බහැගෙන ගියා. ඉර ඇති වුණා ඉර නැති වුණා කිව්වොත් එහෙම එකක්ද වෙන්නේ. ශනේකී වෙච්ච දෙයක් වි ශනේකී නැති වෙච්ච දෙයක් වි වෙන. ඇති වුණා නැති වුණා කිව්වොත් උදා වුණා කිව්වහම කාලයත් එක්ක සම්බන්ධ වෙලා ක්‍රමක්‍රමයෙන් ගොඩනැගිච්ච එක වෙනවා උදා වෙනවා. ඊට පස්සේ ඒක ක්‍රමක්‍රමයෙන් ගෙවි ගෙවි ගිහිලා නැංගි කෙලවර වෙන්න දෙයක් කියනවා වැය වේ. උදා වේ කියන්නේ ඕකයි. ඇතිවීම නැතිවීම කියන්නේ අන්ත දෙකක්. උදා වේ දැකලා ඇති කෙනා හැවටිලා ඇති වෙන හේතුයි නැති වෙන හේතුයි දැකලා ඇත නැත කියන අන්ත දෙකේ යනවා. ඇති වුණා නැති වුණා කියන. ඇත යන එකාන්තියකින් නැත යන එකාන්තියකින් තථාගතයන් වහන්සේ අන්ත දෙකට නොගැස මාධ්‍ය තුලින් යථාබෝධය ලැබුවා කියලා දේශනා කළා. එහෙනම් උදා වය දකින්න ඕනේ. යම්කිසි පාප කර්මයක් කිරීම නිසා කර්ම බලවේගයේ ඊට අවශ්‍ය හේතු සැපයීමේ ක්‍රමක්‍රමයෙන් උදා වෙලා ඉදින්න. උදා වෙච්ච එකේ ප්‍රතිඵල නිසා දුක විඳ සිද්ධ වෙනවා. ඊට පස්සේ උදා වෙච්ච එක වැය වෙලා ගියා නම් එකපාරක් අයින් කරන්න බෑ. ඒක ක්‍රමක්‍රමයෙන් අයින් කරගෙන යන්න ඕනේ. පුරුදු කරගත ගතියක් එකවර අයින් කරගන්නත් ඒක ක්‍රමක්‍රමයෙන් අයින් කරන්නේ ක්‍රමක්‍රමයෙන් වැය කරලා දාන හේතුව සාහමුලිය වැය කරු දාට නැවතත් එවඳු ඵලයක් උදා වෙන වැඩ පිළිලා ගොඩ නැගින්නේ ඇති වෙනවා නැති වෙනවා කියන සීමාව ඉක්මවලා යථාර්ථය දකින්න ඕනේ. ඉතින් ඒ වගේ අපිට යම් කිසි විදිහක දුකක් උදා වෙනවා නම් දුකක් උදා වෙලා ආවේ කෙවඳු ආකාරයෙන් ආරම්භ වෙලා අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා ආරම්භ වුණා. එකපාර ඇති වුණා නෙමෙයි. ඊට පස්සේ සංඛාරපත්‍ය විඥාන කියලා ඊළඟ අවස්ථාවක් උදා වුණා. විඥානපත්‍ය නාම රූපං කියලා ඊළඟ අවස්ථාව උදා වුණා. නාම රූපපත්‍ය සලආයතන කියලා ඊළඟ අවස්ථාව උදා වුණා. සලආයතනපත්‍ය පස්සෝ කියලා ඊළඟ අවස්ථාවට උදා වුණා. පසපත්‍ය වේදනා කියලා තව ඊළඟ අවස්ථාව උදා වුණා. අනේ වේදනාපත්‍ය තණ්හා කියලා ඊළඟ අවස්ථාව උදා වුණා. තණ්හාපත්‍ය උපාදාන කියලා ඊළඟ අවස්ථාව උදා වුණා. උපාදාන පත්‍ය භවෝ කියලා ඊළඟ අවස්ථාව උදා වුණා. භව පත්‍ය ජාති කියලා ඊළඟ අවස්ථාව උදා වුණා. ජාතිය අල්ලන්න ගිහිලා ඉතින් තමයි මේ දුකට කොටු වෙන්නේ. අනේ දුක ගොඩනැගුණේ උදා වෙලා. දැන් මොකද කරන්නේ? හිමින් හිමින් කාරණා එකින් එකට හේතුඵල වශයෙන් උදා වෙලා ගොඩනැගිච්ච දැන් මොනව කරන්නේ? ගහින් ගෙදී ඉන්නේ නැති කරන්නේ. ඒක විඳවන. තවත් එහෙම එකක් උදා වෙන ක්‍රමශාලා දැක්ක නිසා උදා වෙන ක්‍රමහතාව මෙතනම නවත්තන අවිද්‍යාව දුරු කරන. ලැබෙන හරිය උපේක්ෂාවේ විදිනවා. ඒකට කම්පා වෙන්නේ නැහැ. වැරදි කම ඉතින් වෙයි. වෙන එකක් වෙයි. ජාතියක් ගොඩනැගුවේ අද නෙමෙයි. මෙහෙම කරපු වැඩ පිළිවෙලකින් ජාතිය ගොඩනැගෙන ඵලය. දැන් මේ ඵලය එකපාර හැදුණා නෙමෙයි. ඇති වුණා නැති වුණා කියලා එකක් නෙමෙයි මේ ආවේ. හේතුන් නිසා හේතු වැඩ පිළිවෙලකින් උදා වෙලා හිටන් ඵල ධර්මයක් වශයෙන් ජාතිය ආවා. ජාතියේ තුරුම යම් කිසි දුකක් ඇද්ද ජරා මරණ ශෝක පරිදේ දුක් දමන සුපායාසයන්ට හේතු වෙන්නා වූ දුක් වල එනවා. ඉතින් මේ පිළිබඳ ඒ යථාර්ථය දැකේ නැත්නම් මොකද කරන්නේ? ලැබෙන ජරා මරණයේදී ශෝක පරිදේ දුක් දමන සුපායාසයේ ගොඩනගනක දුක් විඳිනවා. ඇත්ත දැකන මොකද කරන්නේ? ජාතියේ උරුම දේ එනවා. මේ කැඩෙන දෙයක්ම ජාති වශයෙන් උරුම වුණා. බිඳෙන දෙයක් උරුම වුණා. නැහෙන දෙයක් උරුම වුණා. ඒකෙදි මට නැටි කරන්න පුළුවන්. කැඩෙන දේ කැඩෙත බිඳෙන හැම දේ බිඳෙත නැහෙන දේ නැහෙත අත මිදු නම නිවන් දකිත අතර විතරම සාගක්ෂය දේශක්ෂය මොහක්ෂය නිවි කිය. කැඩෙන දාක කය කැඩුනාවේ බිඳෙන දාක කය බිඳුනාවේ නැහෙන දාක කය නැහුනාවේ අමා නිවන් සුව මත වූවේ යතසේ දැකන සැසේ. කැඩෙන දාක කැඩිච්චා. බිඳෙන දාක කැඩිච්චා නැහෙන දාක නැහැ. ඒක හදන්න බෑ තියා ඉන්න බෑ. ඕක තමයි ජාතිය වරුදු. මේ කය ජාතිය. ජාතිය වරුවේ මේකට හිමි. ඒක නැති කරව සමතේක් ලෝකේ නැහැ. ඒක ලෙඩ වෙනවා. ඒක වැහැරෙනවා. ඒක දුර්වල වෙනවා. මැරිලා යනවා. විවිධාකාර සංකල්පවල වාදිනේ වෙනවා. එහෙම උරුම කරගත්ත ස්වභාවය කරගත් එකක් ජාතියකින් ওই ජාතිය හරයක් නෑ කියලා මම දැක්කා. එවන් ජාති ගොන්න ගන්නා යම් සංඛාරයක් තිබුණාද සංඛාර ගොන්න ගන්න හේතු වෙන අවිද්‍යාව නොදැනීම ආයි කරගත්තා. මෙන් එහාට මං හිතෙන් කයින් වචනින් කරන කටයුත්තකින් මතු ජාතිය ගොන්න ගන්නා බැඳීමේ වැඩ පිළිලා කරන්නේ නෑ. එහෙම කරලා ඉතින් මට ගන්න අවස්ථාවයක් බලාපොරොත්තුවක් නෑ කියලා දැක්කා. අන්න උදා වීමේ මුල කැපුවා. එහෙනම් යදි එතනින් එවදු තුන දෙන ජාතියක් උදා වෙන්න හම්බෙන්නේ අයමන්තිම ජාති. නැති දානි පුනබ්බව. මේ අන්තිම ජාතියයි කොහේ ಗುಣ විදිහ. පුනර්භවයක් නැති මතුවට නැත්නම් ආයි ජාතියක් හටගන්නේ නැත්නම් මේ අන්තිම දුක් විඳින ජාතියයි. මේක දින කායික දුකයි ඊළඟට ආයිති කර හේතු නැහැ. අන්න ධර්මානුකූලව දකින්න. ඉතින් ඕක තමයි දකින්න ඕනේ. මේ ඔය ටික දකින්නකොට මේ කර්මස්ථානීය වලලා නිවන් දකින්නවා කියල එකක් නැහැ. ඒක තම තමන්ටි අවස්ථාවේදී තම තමන්ට වැටහෙනවා මොන විදිහේ දුකක්ද තමන්ට ගෝචර වෙලා තියෙන්නේ. ඒක තමයි තමන් තියෙන ප්‍රශ්නේ. ඒ දුක ගොඩනගිනේ කෙබඳුවන්නාව ක්‍රමහටාවින්. ඒ ක්‍රමහටාව තුළින් ඇතුළු කරපු නිසා තමයි ඒකට මුල වෙලා තියෙන්නේ. එහෙනම් මම මොකද කරන්නේ? මෙබන්දාක් මතුහර නොගන්න නම් එබඳු ඇත්ත දැක්ක නිසා අවිද්‍යාව දුරු වෙලා යථාව දැක්කා නම් එවන් සංඛාර ගොඩනගීම දැම්මම නතර කරනවා. අර සංඛාර නෝදේනකොට කර්ම නිරෝධව ඥානිය පහළ වෙන්නේ කොහොමද? ඊට පස්සේ මොහොතේ පටන් ඕගි මානසිකත්වයෙන් දහස් වෙනවා. ඒකෙමිටයි නිවන් මඟ හදාගන්නේ.